ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සුපරද පරිදි අපි හැමනම් සූදානම් වෙමු මේ මාසේ අවසාන සිකුරාදා අප්‍රේල් මාසේ 28 වෙනිදා. මේ වෙනකොට මාසයක් අවසාන වෙන මේ කාලවකවානුවේදී මොනවද ලෝකීය ප්‍රාම වාර්තා වෙන්නේ කියලා ලොව වටා විදෙස් වෙති සමාලෝචනයෙන් අපි ආරාධනා කරමු පුරුදු පරිදි අමල් ජයසිංහ මහතාට ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශ ප්‍රවෘත්තිජාලය නියෝජනය කරමින්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලරුක්ෂි.
අපි මුලින්ම ශ්‍රී ලංකාවටත් වැදගත් වෙන කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාවේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා, ඒ කියන්නේ හිටපු ශ්‍රී ලංකා නාවික හමුදාපතිපරයා වසන්ත කරන්නාගුඩ මහතාට ඇමරිකාවට යන්න බැරි වෙන්න මේ වෙනකොට ඇමරිකාව මගින් වීසා තහනමකට හුලක් කරලා තියෙනවා. මීට කලින් ඔබ අපි කොයි කවුරුත් අසා තිබෙන යුද්ධයේ අවසාන භාගයේදී තරුණියෝ 11 දෙනෙක් පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරලීමේ සිදුවීමට අදාළව ඒ කාලයේදී හිටපු නාවික හමුදාපතිවරයා විදිහට ඔහු මේ සම්බන්ධව වගකිවේ යුතුයි කියලා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ ඇමරිකාව විසින්. අමල්, මේ දැන් මීට කලිනුත් දැන් ඔහුට මේ සම්බන්ධව චෝදනා තිබුණා. ඊට පස්සේ උසාවී මගින් හිටපු නාවික හමුදාපතිවරයාට මේ චෝදනාවලින් ඔහු නිදහසුත් කළා. දැන් එතකොට ඇමරිකාව මේ වගේ චෝදනාවක් මේ අවස්ථාවේදී නැගීමේ පරමාර්ථය මොකක් වෙන්න පුළුවන්ද?
දිදුක්ෂි, මේ කරන්නාගොඩට විරුද්ධව මේ විදිහට පියවර ගන්නවත් එක්කම 2021 දෙසැම්බර් මාසේ වෙනකොට ඇමරිකාව මෙවැනිම පියවරක් අරන් තිබුණා. කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා හැටියට සේවය කරන කාලේ ඔහුගේ ළඟින්ම ඔහුත් එක්කම කටයුතු කරපු තවත් නාවික හමුදා බුද්ධ්‍යාන්ත නිලධාරියෙකුට විරුද්ධවත් මේ විදිහටම පියවරක් අරන් තිබුණා. ඒ තමයි චන්දන හෙට්ටි ආරච්චි කියන ඒ නාවික හමුදාවේ නිලධාරියා. ඔහුවත් මේ විදිහටම ඇමරිකාවට ඇතුළු වීම ඔහුටත් තහනම් කළා. ඔහුත් මේ තරුණයන් පැහැරගෙන යාමේ ඒ චෝදනාවලට ඔහුවත් ලක් වෙලා තිබුණා. ඉතින් ඔහුට තියෙන චෝදනා සම්බන්ධයෙන්ුත් පරීක්ෂණයක් තිබිය යුතුයි කියන පදනම් මත තමයි ඒ අවස්ථාවේදී චන්දන හෙට්ටි ආරච්චිවත් මේ විදිහටම අසෝදු ලේඛනයට එකතු කරලා තිබුණේ. ඉතින් නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇයි මේ අවස්ථාවේදී ඇමරිකාව කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිවරයාට විරුද්ධව මෙවැනි පියවරක් ගත්තේ කියලා. දැන් මීට කෙටි කාලයකට කලින් වසන්ත කරන්නාගොඩ යටතේ ඇතිවෙච්ච පත් කරලා තිබිච්ච කොමිටුවකින් ශ්‍රී ලංකාවේ ගිය අවුරුද්දේ ගෝඨාභය රාජපක්ෂට තනතුරෙන් ඉවත් වන්නට සිද්ධ වෙච්ච කරුණු කාරණා පිළිබඳව සොයා බැලීමක් කළා තිබුණා. ඉතින් ඒ සොයා බැලීමේදී මේ කරන්නාගොඩ කොමිටිය වාර්තා කළා තිබුණා. එවකට හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වග කියන්නට ඕනේ, ඔහු නිසි නියෝග ලබා නොදීම නිසා තමයි ගෝඨාභය රාජපක්ෂට තමන්ගේ තනතුරෙන් ඉවත් වන්න සිද්ධ වුණේ කියලා. ඉතින් එවැනි වාර්තාවක් එළිදක්වපු අවස්ථාවක තමයි මේ විදිහට දැන් කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිවරයාටත් ඒ විදිහට ඇමරිකාවට ඇතුළත් වීම තහනම් කරලා තියෙනවා.
අමල්, මේ දැන් අපි දන්නවා මේ හිටපු නාවික හමුදාපතිවරයාට එල්ල වුණු මේ චෝදනාවෙන් ශ්‍රී ලංකාවේ නඩු විමසීමෙන් ඔහුව නිදහස් කරනු ලැබුවා. හැබැයි දැන් ඔය කියන විදිහට මේ ගෝඨාභය රාජපක්ෂට එල්ල වුණු මේ අරගලය හරහා එල්ල වුණු මේ පීඩනය හමුවේ නිසි පරිදි ක්‍රියා කළේ නැහැයි කියලා හිටපු යුද හමුදාපතිවරයාට චෝදනා එල්ල කළා නම් ඔහු විසින් මූලිකව ඉදිරිපත් කරන ඒ වාර්තාව මගින්, කමිටු වාර්තාව මගින්, ඒ කියන්නේ ඇමරිකාව මේ අරගලයේ පසුපස ඉන්නවා කියන සැකේ මතු වෙන්න පුළුවන් නේද? මොකද ඒ සම්බන්ධව තියෙන කතාව.
මේ වෙනකොට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පොතක් රචනා කරලා තියෙනවා 9 සැඟවුණු කතාව කියලා. මේ පොතෙන් ඔහු සඳහන් කරන්නේ ජූලි 9 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ බලෙන් ඉවත්වන්නට සිද්ධ වීම ඒක කුමන්ත්‍රණයක්. ඒ කුමන්ත්‍රණය පිටිපස්සේ ඇමරිකාව හිටියයි කියන චෝදනාව එල්ල කරලා තියෙනවා. ඒ එක්කම මේ කුමන්ත්‍රණයට හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වත් සම්බන්ධයි කියලා. ඉතින් ඒ පොත එළිදැක්වෙනවත් එක්කම තමයි මේ විදිහට ඇමරිකාව කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිවරයාව බ්ලැක් ලිස්ට් කළා, එහෙම නැත්නම් අසෝදි ලේඛනයට එකතු කළා. ඔහුට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කළා තියෙනවා. ඔහුටත් ඔහුගේ බිරිඳටත් ඇමරිකාවට ඇතුළු වීම තහනම් කළා කියන එක තමයි ඇමරිකාව අලුතෙන් ගත්ත පියවරේ ප්‍රතිඵලය. තමයි ඔහුට ඇමරිකාවට යන්න බැහැ කියන එක.
අර අපි ගමේ ගොඩේ කතාවක් තියෙන මේ හොරාට කලින් කෙහෙල් කන වැට පැන්න කියලා දැන් ඒ වගේ කතාවක් තමයි දැන් අපිට මේ පසුබිම් තොරතුරු බලද්දී කල්පනාවට ගන්න වෙන්නේ. අපි බලමු මේ සම්බන්ධව තවදුරටත් ඉදිරියේදී තොරතුරු වාර්තා වේවි. එතකොට අපි මේ සම්බන්ධව අපේ ශ්‍රාවකයන්ට තොරතුරු ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මීළඟ කතාබහට යමු අමල්. විශේෂයෙන්ම මේ ඇමරිකාව සහ දකුණු කොරියාවේ ඒකාත්මික වීම පිළිබඳව ලෝකයේ දැඩි අවධානයක් තියෙනවා මේ වෙනකොට. මොකද උතුරු කොරියාවේ මේ න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් වන අත්නෝමතික මේ ක්‍රියාදාමය හමුවේ, මේ දරදඬු ප්‍රතිපත්තිය හමුවේ එකට එකතු වෙලා උතුරු කොරියාවට දඬුවම් කරන්නටයි දැන් මේ සූදානම ඇමරිකාව. ඉතින් ඇමරිකාවේ රාජ්‍යනායකයා මේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ දකුණු කොරියාවේ ජනාධිපති යූන් දෙන්නම මේ සඳහා එකතු වෙලායි කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. අමල්, ඒ සම්බන්ධව තියෙන අලුත් තොරතුරු මොනවාද?
ඔව් නිදුක්ෂේ, මේ යූන් ජනාධිපතිවරයා වොෂිංටන් සංචාරයක් අතරතුරදී තමයි මේ එකඟතාවයක් ඇති වුණේ. මෙතනදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් ලබා දුන්නා කිසියම් විදිහකින් උතුරු කොරියාවෙන් හෝ වෙනත් කෙනෙක්ගෙන් දකුණු කොරියාවට තර්ජනයක් තියෙනවා නම්, දකුණු කොරියාවට ප්‍රහාරයක් එල්ල කරනවා නම්, ඒ මැඩපැවැත්වීම සඳහා ඉදිරිපත් වෙන ඇමරිකාව ප්‍රතිඥා දෙනවත් එක්කම කිසියම් විදිහකින් න්‍යෂ්ටික අවියක් පාවිච්චි කරා නම් දකුණු කොරියාවට විරුද්ධව ඒ ආයුධය පාවිච්චි කරපු ඒ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අතුගාලා, ඒකන් සම්පූර්ණයෙන්ම ඒ ආණ්ඩුව නැති කරන්නට ඇමරිකාව කටයුතු කරනවා කියලා ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඉතින් මේ ප්‍රතිඥාව ලබා දුන්න පමණක් නෙවෙයි, ජෝ බයිඩන් ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී සඳහන් කළා දකුණු කොරියාව සහ ඒ කලාපයට ඇමරිකාවේ න්‍යෂ්ටික බලය සහිත සබ්මරින් යාන මේ ප්‍රදේශයට යවන්න, ඒ නිතර නිතරම ඒ ප්‍රදේශවල ඒ මුර සංචාරවල යෙදෙන්නත්. ඉතින් මේක දශක කිහිපයකට පසුව තමයි මේ විදිහට ඇමරිකානු න්‍යෂ්ටික බලය සහිත සබ්මරිනයක් මේ කලාපයට නිල වශයෙන් යවනවයි කියලා ප්‍රකාශයට පත් වෙන්නේ. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා. මොකද පහුගිය කාලේ දිගින් දිගටම උතුරු කොරියාව විසින් නොයෙකුත් මිසයිල් අත්හදා බැලීම් කළා තිබුණා. මේ මිසයිල් පාවිච්චි කිරීම තුළින් ඔවුන්ට න්‍යෂ්ටික ආයුධයක් එල්ල කරන්නට හැකිවන ආකාරයේ ඒ අත්හදා බැලීම් කරන පසුබිමක තමයි දකුණු කොරියාවේ ජනාධිපති යූන් වොෂින්ටනයට ගිහිල්ලා මේ විදියට සතියක පමණ සංචාරයේ අවසානයේ හැටියට මේ විදියට ඇමරිකාවෙන් ප්‍රතිඥාවක් ලබා ගන්නෙ.
හොඳයි, දැන් ඇමරිකාව උතුරු කොරියාවේ මේ දරදඬු ප්‍රතිපත්තිය මර්ධනය කරන්න න්‍යෂ්ටික සබ්මරීන දකුණු කොරියාවට ආසන්න ඒ මුහුදු තීරයට යවන්නට සූදානම් වෙන අතරතුරේදී මේ වෙනකොට අපි දන්නවා සුඩානයේ දැඩි කලබගෑනියක් ඇති වෙලා තියෙනවා. මේ සුඩානයේ ඇති වෙලා තියෙන මේ ව්‍යසනකාරී වාතාවරණයෙන් තමන්ගේ රටවැසියන් බේරා ගන්නට, නැවත කැඳවා ගන්නට රටවල් 25කට වැඩි සංඛ්‍යාවක් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. අපිට වාර්තා වෙන චීනය නාවික කණ්ඩායමක් කැවලා තියෙනවා කියලා තමන්ගේ ජාතිකයෙන් බේරා ගන්න. අමල්, මේ සම්බන්ධව වෙන තොරතුරු සහ ඒත් එක්කම මම කෙටියෙන් හො දැනගන්නට කැමති සුඩානයේ මේ වෙනකොට තියෙන තත්ත්වය කොහොමද කියලාත්.
ඔව් විලුක්ෂි, සුඩානයේ දැනට පැය 72ක සටන් විරාමයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සටන් විරාම කාලය ඇතුළතදී තමන්ගේ පුරවැසියන් ඒ සුඩානයෙන් ඉවත් කර ගැනීමේ කටයුතු තමයි බොහෝ රටවල් මේ වෙනකොට අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහටම තමයි චීනය ප්‍රකාශයට පත් කරේ ඔවුන් තමන්ගේ නාවික හමුදාව යොදවලා මේ කලාපයේ ඉන්න සහ ඒ කලාපයට අලුතෙන් යවන නාවික බටපිරිස්, එමෙතන නාවික යාත්‍රා පාවිච්චි කරගෙන තමන්ගේ පුරවැසියන් මේ සුඩානයෙන් ඉවත් කර ගැනීම මේ සටන් විරාම කාලය තුළදී සම්පූර්ණ කරනවා කියන එක තමයි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. චීනය පමණක් නෙමෙයි, අනිකුත් දැන් බ්‍රිතාන්‍යත් මේ අවස්ථාවේදී තමන්ගේ පුරවැසියන් ඉවත් කර ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඉන්දියාව සහ සෞදි අරාබියාව ඔවුන් යාත්‍රා පාවිච්චි කරගෙන, ඒ වගේම ගුවන් යානා පාවිච්චි කරගෙන, ගොඩබිම් මාර්ගයක් පාවිච්චි කරගෙන තමන්ගේ පුරවැසියනුත් ඒ වගේ අනෙකුත් රටවල විදේශිකයනුත් ඉවත් කර ගැනීම කටයුත්තක් පේවරකට සිද්ධ කරනවා කියලා තියෙනවා. අපි බැලුවොත් ශ්‍රී ලාංකිකයන්ගේ පැත්තෙන් බැලුවොත් දැනට ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙක් සෞදි අරාබියාවේ සහාය ඇතිව මේ වෙනකොට ජෙඩා නගරයට ගෙන්න ගත්තයි කියලා වාර්තා වෙනවා. ඊට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙක් ඉවත් කර ගැනීමේ කටයුත්ත ඉදිරියේදී සිදු කරන්න ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා කියලා, විශේෂයෙන්ම ඉන්දියාවෙත් සෞදි අරාබියෙත් සහාය ඇතිව. ඉතින් මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් විශාල මෙහෙයුමක් සිද්ධ වෙනවා මේ ප්‍රදේශයේ. අර ඉතා කෙටි සටන් විරාම කාලය තුළදී තමන්ගේ පුරවැසියන් සුඩානයෙන් ඉවත් කරගන්න. නමුත් දිගින් දිගටම මේ සුඩානයේ හමුදා ජෙනරල් වරුන් දෙදෙනෙක් අතර ඇති වෙලා තියෙන මේ ගැටුම ආයේ තව ඉදිරියට ඇතිවෙන්න පුළුවන් කියලා. මොකද මේ වෙනකොට 400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයටපත් වෙලා දහස් ගණනක පිරිසක් තුවාල ලැබලා ඉතාමත්ම භයානක තත්ත්වයක් සුඩානයේ විශේෂම කාටුම් අගනුවර ඇති වෙලා තියෙනවායි කියලායි වාර්තා වෙන්නේ.
ඔව්, සුඩාන්ස් ආම්ඩ් ෆෝසස් නොමෙතනම් SAF කියන මේ රජයේ හමුදා සහ ඒ වගේම පැරාමිලිටරි කණ්ඩායමක් වන රැපිඩ් සපෝට් ෆෝසස් එහෙමත් නැත්නම් RSF කියන කණ්ඩායම අතර ඇතිවලා තියෙන මේ ගැටුම හේතුවෙන් ඔබ සඳහන් කරපු ආකාරයට පුද්ගලින් 400කට අධික සංඛ්‍යාවක් මේකට මිය ගිහිල්ලා තියෙනවා. අර පුද්ගලින් ඉවත් කර ගැනීම පිළිබඳව කතා බහ කරද්දී ඕස්ට්‍රේලියාවෙන් අපිට අද උදේ වෙනකොට වාර්තා වුණා. ඕස්ට්‍රේලියානු රජයේ මේ වෙනකොට 80 දෙනෙක් ඉවත් කර ගන්නට සමත් වෙලා තියෙනවා. සුඩානෙන් තවත් 90 දෙනෙක් ඉවත් කර ගැනීම සඳහා කටයුතු කරමින් තියෙනවා කියලා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අද උදෑසන වාර්තා කළ තිබුණා. අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු රුසියා යුක්‍රේන අර්බුදයට මැදිහත්කරුවෙකු වශයෙන් ක්‍රියා කරන්නට චීනයට දැඩිව එල්ල වුණා ජාත්‍යන්තර බලපෑමක්. චීනය රුසියාවට පක්ෂපාති රාජ්‍යයක්. නමුත් දැන් මේ වෙනකොට චීනය ඉදිරිපත් වෙලා තියෙනවා මේ සාම සාකච්ඡා මේසයට රුසියාව ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා අතරමැදියෙක් විදිහට කටයුතු කරන්න. මේ ගෙවිලා ගිය සතියේ සුවිශේෂී සතියක් චීන ජනාධිපති ෂී ජින්පින් සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර දුරකථන සංවාදයක් ඇති වෙලා තිබුණා. එතනදී යම් එකඟතාවලට ඇති වෙලා සාකච්ඡා වෙලා තිබුණා කියලයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. අලුත් තොරතුරු දැනගන්න කැමති අමලේ සම්බන්ධයෙන්.
ඔව් දිලෘක්ෂ, මේ සාකච්ඡාව ඉතාමත් වැදගත් එකක් වෙන්නේ මේ යුක්‍රේන් යුද්ධය ආරම්භ වුණාට පස්සේ දැන් අවුරුද්දකටත් වැඩි. නමුත් මේ අවස්ථාවේ තමයි ප්‍රථම වතාවට චීන ජනාධිපති යුක්‍රේන් ජනාධිපති දුරකථන සංවාදයක් ඇති කරගත්තේ. ඉතින් මේ සංවාදයේ ආරම්භ වුණේ යුක්‍රේනය මේ සාම සාකච්ඡා වලට එකතු කර ගැනීමේ කටයුත්තේදී තුන්වන පාර්ශවයේ මැදිහත්කරුවෙක් හැටියට චීනයේ සහාය ලබා ගැනීමේ කටයුත්තක් තමයි මෙතන සිද්ධ වුණේ. මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට චීනයේ දූත පිරිසක් යුක්‍රේනයට යැවීමත්, ඒ වගේම යුක්‍රේනයේ තානාපති නිලධාරියෙක් බේජිං නුවර ස්ථානගත කරන්නටත් ඔවුන් එකඟතාවයකට ඇති වෙලා තියෙනවා. ඉතින් යම්කිසි විදිහකට මේ යුක්‍රේන යුද්ධය අවසන් කිරීම, ඒ කියන්නේ සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් මේ යුද්ධයට විසඳුමක් ලබා ගැනීමේ ඒ කාරණාව සම්බන්ධයෙන් ඒ චීනයේ මැදිහත් වීම මේ වෙනකොට සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ඔහු ඒක පිළි අරගෙන ඒට සහාය දක්වන බවක් සඳහන් වෙනවා මේ ෂී ජින්පින් ජනාධිපතිවරයා සහ ඔහු අතර තිබිච්ච සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට. ඒ චීනයේ මැදිහත් වීම පිළි අරගෙන ඒකට සහාය දක්වීම ඇත්තටම මේ සම සාකච්ඡා ඇති කිරීමට ඒ හොඳ ප්‍රවේශයක් හැටියටත් මේ වෙනකොට රටවල් දෙකම සඳහන් කරලා තියෙනවා.
බොහොම ස්තුතියි අමල්. මේ ගෙවිලෑන සතියේ ලෝකයේ අලුත්ම තොරතුරු සමීප කරන්න මෙවරත් ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයට සම්බන්ධ වීම පිළිබඳව යළිත් හමු වෙමු ලබන සතියේ සිකුරාදා. අයිබෝන්.
අයිබෝන් දීපෘක්ෂ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.